මේක ප්‍රශ්නයක් තියෙනවා. සිතෙහි ඇතිවෙන රාග දේශ මොහ සිතුවිලි අනුවද කයෙහි වාපිස්සෙන් හටගන්නේ කියන මේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම සිතුවිලි ශරීරයේ රෝගාබාධ ඇති කිරීමට හේතු වෙනවාද කියන මේ ප්‍රශ්නය. මේකෙන් දැනගන්න ක්‍රමයක් තියෙනවා. මේක පටිච්චසමුප්පන්න ක්‍රියාවලියකින් හොඳට විග්‍රහ කරගත්ත හැකි. අපිට ඇතිවෙන සිතුවිලි කියන්නේ ඒක කොටසක් පමණයි. සංඛාර වලින් සිතුවිලි හට ගන්නකොට ඒක කොටසක් විතරක්. ඒකින් හට ගන්න කොටසක් තියෙනවා. ක්‍රියා සහ කතා තව පැත්ත. සිතුවිලි, ක්‍රියා, වදන් කියන මේ තුනක් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එතන මේ කියන සංඛාර ක්‍රියාත්මක වෙනකොට මෙතන එක්තරා ක්‍රමවේදයක් තියෙනවා. මේ සිතිවිලි ක්‍රියාවතන් සියල්ලම නිකම් අහම්බෙන් හටගන්නවත් නෙමෙයි. මේ ගොඩනැගෙන විවිධ ක්‍රම තියෙනවා. අපි මේ ලෝකේ පැවැත්මට අයිති නැහැ, ලෝකේට අයිති. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පරිච්ඡමුප්පන්න වශයෙන් විවිධාකාරයෙන් ලෝකේට අයිති කොටසක් විග්‍රහ කරලා තියෙනවා. රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා. ස්කන්ධ පහකට මේ ලෝකේ කියන කොටස වෙන් කරලා තියෙනවා. ඔය දිහා ලෝකයක් පනවන්න කාටවත් බෑ. සියල්ල කැටි වෙලා තියෙනවා ඔය පහේ. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේ කියලා තෝකර කියනවා. ස්කන්ධ වශයෙන් වෙන තවත් ක්‍රමයක් තියෙනවා. ධාතු 6කින් පනවන. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන එක්තරා ස්වභාව 6කින් ලෝකේට අයිති සියල්ල තව ක්‍රමයකින් විග්‍රහ කරලා තියෙනවා. ඔය ටිකෙන් අහක තවත් මෙන්න මේක ලෝකේට අයිති කියලා පෙන්වන්න බෑ. ඊට පස්සේ චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගාහනායතන, ගන්ධායතන, ජීවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධම්මායතන කියලා ආයතන 12කින් ලෝකේ පෙන්වලා තියෙනවා. ඔය ටිකෙන් අහක තවත් ලෝකේට අයිති කතා තියෙනවා. මේ අපර අයිතිලා නැහැ කියලා හැම කියන්නේ එකක් නෑ. විමර්ශනය කරලා ඔක්කොම අහුවෙලා. ස්කන්ධ, ධාතු, ආයතන. ඒ වගේ ධාතු 18කට විතරත් පෙන්වපු තව ක්‍රමයක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියලා ධාතු 18කිනුත් ওই ලෝකේ කියන එක පෙන්ලා තියෙනවා. ඉතින් ওই ස්කන්ධ ධාතු ආයතන මේ පරිච්ඡමපාද ක්‍රමයක් වෙලා තියෙනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා මෙන්න මේ දිහට අයිති නැති තවත් එකක් පෙන්වන්න බෑ. ජරා මරණ ගියා මේකන ශෝක පරිදේව දුක දෝමන සුපායාස සම්බවන්ති කියන ඔය දුක් කන්දරාව කියන ලෝකෙට අයිති සියල්ල. ඔහොම මේ සියල්ල වෙලා තියෙනවා මේ විදිහට කොයි ක්‍රමෙන් හරි. අපිට වැටහෙන ක්‍රමයකින් මේක තමයි ලෝකෙ කියලා දකින්න ඕන. සජීවී අජීවී සියල්ලම ඔකට අයිති. සත්ත පුද්ගල ද්‍රව්‍ය වස්තු වශයෙන් අපි හඳුන්වනවා නම් තව ක්‍රමකින් ඒත් කිව්ව ඔය ටිකමයි. විවිධ ක්‍රම වලින් ලෝකේ හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හඳුන්වන ලෝකයේ අයිති යම්කිසි දෙයක් තියෙනවනේ. ඔන්නේ ලෝකේ කොතන හරි හරි වැදගත්, හරිම හොඳයි. මේකේ පවතින නැත්නම් කොච්චර හොඳද, කොච්චර සුවදායකද, කොච්චර සැපසනීපද, කොච්චර වටිනවද? මෙන්න මෙබඳු අදහසක් සත්වයාට තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන එක කොච්චර හොඳද, මේ තත්ත්වෙන් ඉඳහන් නම් කොච්චර හොඳද, ඒක වටිනවනේ. මෙන්න මේකට කියනවා ලෝක සත්‍යයගේ අවිද්‍යාව. ඔය හොඳයි කියලා නිගමනය කරපු නිසායි අපි හොඳ එක හොයන්නේ. ඕක ඉවරටම දුරු වෙන්නේ අරිහත්ත්වයටපත් වෙන දවසට. එදාට තමයි හොඳ එක කියලා අපි හිතා හිටියේ. එකකවත් හොඳ නෑ කියලා අධ්‍යක්ෂින් සාහිත්‍යව දැකලා තේරුම් අරන් ඉන්නේ. උන්වහන්සේ ඇරෙන්න ඉන්න මෙහා ඉන්න සියල්ලෝම කොතන හරි හොඳයි කියන මාත්‍රේ ඇරිලා නෑ. ඒක හොඳයි කියන්නේ නැතිවට න්‍යාය ධර්මයේ තුලින් දැනගත්තා. ඔය අනිත්‍යයි කියන එක ඇත්ත, දුක්ඛයි කියන එක ඇත්ත, අනාත්මයි කියන එක ඇත්ත කියන එක දැනගත්තා. එයි බැදෙන ස්වභාවයක් තියෙනවා. කොච්චරවත් අත්හරින්න බෑ. තරහ වුණත් දාලා යන්න බෑ කියන්නේ එකක් එනවා. නරක වුණත්, සැර වුණත් නොකා ඉන්න බෑ. මේකේ කෑවොත් වුණා, අමාරුවක් වුණත් කණ්ඩාසයි. ඒ නිසා අත්හරින්න බෑ. නරක බව දන්නවා. අන්න ඒ වගේ දේවලුත් තියෙනවා. අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැනගත්තා. අවිද්‍යාවෙන් මිදෙන්න බෑ එකපාර. මෙන්න මේ නිසා අවිද්‍යාව සහගත ගත්ත නිගමනයෙන් අත්හැරලා මිදෙන්න බැරි නිසා ලෝක සත්‍යය මෙන්න මේ බඳු ස්වභාවයක් අරගෙන ওই ස්වභාවය තුළට ඒ බලාපොරොත්තු වෙන හිතනවා කියනවා කරනවා. එන්න කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර කියන ඔන්න ඔය ටික නිපදවන. මේ තමයි ලෝක සත්‍යයේ එක්තරා ක්‍රියාදාමය. මේක තියෙනවා හේතු පද්ධතිය සහ ඵල පද්ධතිය. ওই හේතුඵල ධර්මයේ තෝරා ගන්නකොට අවශ්‍යම ක්‍රමයක් තෝරා ගන්න. අපි අර ඉස්සරහා කිව්ව සංඛාර කියලා කිව්ව ඔය කියන හිතන අර ප්‍රියමනාපයෙන් හිතන කියන කරණිය. පැවැත්මක් මුල් කරගෙන පැවැත්මේ රස විඳීමට පැවැත්ම තුල මොනවා හරි ඇතුලේ ඉන්න අවශ්‍ය කරන අදහසක් මුල් කරගෙන ඒ මුල් කර ගැනීමෙන් හටගත්ත රාග, ద్వේෂ, මෝහ, මාන ආදී මුකවාස්කාරී අදහතකින් ඒකට ගැති වෙලා සම්බන්ධ වෙලා ඒ විදිහට හිතනද කියනද කරන්න පුරුදු වෙලා ඒක කරනවා. ඇයි කරන්නේ? ප්‍රයෝජනෙයි බලාගෙන. බලාපොරොත්තු වෙනවා පියයි මනාපයි යහපතයි හොඳයි කියලා මොනවා හරි දෙයක් වටිනවා. ඒක හරි වැදගත්. මොනවා හරියක් අරගෙන ඒකේ ඉඳ හිතෙනවා. ඉන්න එක හොඳයි කියලා නිගමනය කරනවා අවිද්‍යාව. ඒ හොඳයි කියලා නිගමනය කරන නිසාම ඊට අනුකූල දේ හිතනවා කියනවා කරනවා. ඒවට කියනවා අවිද්‍යාව ඊළඟ සංකාර. මෙන්න මේ කාරණේ කරගෙන යනකොට ඒ බුද්ධිලාට හේතු වශයෙන් හට ගන්නවා එහි ඇලෙන ස්වභාවය. ඒ වැළපිලා අතරින්ද හිතෙන්නේ නැහැ. ඒක ඇලි ගැලී ඉඳ හිතන තව තවත් හොඳයි කියලා ඒකම කරගෙන ක්‍රියාත්මක කරන්න හිතන ඇලිලා ඉන්නවා. ඒකේ මිදිලා ඉවත් වෙන්න බෑ. ඒකේ බැඳිලා ඉන්නවා. අවිද්‍යා සංකාර. එතකොට කියන දෙකත් එකලා තණ්හා උපාදාන වෙලා කර්ම භව. මේක කරන්නේ බවටපත් වෙනවා. ඒ කර්මයේ හේවත් හිතන්නේ හිතන්නේ කියන්නේ කරන්නේ කැරියර ඒ தත්ත්වෙටපත් වෙනවා. ඒ දෙන කර්ම භව. මෙන්න මේ හේතු වහක් අපි හදා ගන්නවා කොච්චර හරි. මෙලෝදි පරිච්ඡාවම් පන්නවන්නාමේ හේතු වහක් හදා ගැනීමට පෙරවවේ කරලත් දාව යපිදී ඔය කර්ම භවක් හේතු කොටගෙන. ඒ හේතුවේ ඵලයක් වශයෙන් හටගන්න විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන කාරණා පහ ප්‍රයෝජනෙට ගන්න. දැන් හේතු ඵලයේ සහ ඵල හේතු දෙක සඳහන් එක්තරා විදියක පරිච්ඡාවම්පන්න ක්‍රමයක් ඔය. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා එක තැනකදී මේක පැවැත්මකදී ගොඩනගා ගන්න යම්කිසි කොටසක් මුල් කරගෙන කර්ම ශක්තිය ගොඩනැගෙනවා. ඒක සමහරලාට අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කී ටික මේ අධ්‍යයය කරගෙන යනකොට මේ අධ්‍යයයෙන් යම් අවස්ථාවකදී විපාක වශයෙන් ඇවිදilla. විඥාන නාම රූප හරායතන ස්පර්ශ වේදනා කියලා ඊට අනුකූල හයක් මේ පහක් ගොඩනැගෙන්න පුළුවන්. ගොඩනැගුණොත් විපාකේ ආවා. ඔක ඒකාන්තයෙන් මේ අධ්‍යයය අවසානයේදී නම් ඊළඟ අධ්‍යයනයේ විපාකේ එනවා. ඕරින කම්මා විපාකා වත්තන්ති. කර්මියෝ විපාකයක් පහල කරනවා. ඔය විපාකයේ බැඳිලා හැඳිලා ආවිසරයක් එතන ඉඳලා ඉඳන් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා කර්මයක් රැස් කරනවා. විපාකව කම්ම සම්භවව කියනවා ඒක. මේ ක්‍රියාවලිය අන්තා කරගෙන යනවද තස්මා පුනබ්භවෝ හෝති. ඒ තාකල් පුන පුනා නැවත නැවතත් භවය හටගන්නවා. ඒ නිසා ජාතියක් හටගෙන ඒවා ලෝකෝ පවත්ති. ඒ නිසා මේ ලෝකය කියලා එක පවතින්නේ. සත්‍යයට මිදෙන්න බැරි. ඉතින් එයාත් මේ හිටියා, ඒ ආත්මෙ මෙහෙම හිටියා, මේ සැරේ මෙහෙම හිටියා, ඉතිසෙල්ලත් හිටියා, ඉතිසෙල්ලත් හිටියා. ඉවරයක් නැහැ. තව තවත් උපදිනවා, තව තවත් උපදිනවා, මැරෙනවා. ඊට පස්සේ ආවල්න ආයතරයක් එක්කෙනෙක් කියලා උපදිනවා. ඉතින් තවත් පවතිනවා. එදා කරපු කර්ම කළා, දැන් ගෙවනවා. ඉතින් ඔහොම එකක් ඇදෙනවා. ඔන්නේ යාවලී යන්තාකා තියනවාද? කම්මා විපාකාවත්තන්ති, විපාකව කම්ම සම්භවව, තස්මා පුනබ්භවෝ හෝති. ඒවන් ලෝකෝ පවත්ති කියන මෙන්න මේ න්‍යාය ධර්මයට අනුව හේතුවයි ඵලයයි, ඵලයයි හේතුවයි, හේතුවයි ඵලයයි, ඵලයයි හේතුවයි කියලා එක්තරා සංදිවීමක් තියෙනවා. මේ පරිච්ඡාමපන්න ඔන්නේ ක්‍රියාවලියක් එක සම්බන්ධලා හිටන් ඉන ගමනක් තියෙනවා. ඔන්නේ ගමනේදී ඔය වාපිස්සෙන් කෝප වෙලා විෂම වෙලා යන්න හේතු වෙන කාරණා විදියට ඊට හේතු වෙන රාග, දේශ, මෝහ කියන මේ කාරණා තුනක් හැදෙනවා. ඒ කාරණා තුන විෂම විදියට හරගත්තොත් විෂම වූ රාගී දේශයෙන් විෂම බවට පත් වුණා නම් මෝහයෙන් විෂම බවට පත් වුණා නම් අන්නේ හේතු වෙන ඒ ලෝක සත්‍යයට විෂම වෙච්ච වාපිච්චයෙන් කොටස හටගන්න හේතුනේ විපාකයක් හටගන්න. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන මෙන්න මේ ටිකෙන් ගොඩනගලා තිබිච්ච එකකින් යම් කිසි විෂම රාගයක් මුල් කරගෙන වැඩ පිළිවෙලක් කරලා තිබුණා නම් ඒ මුල් කරගෙන සෙම් රෝග හට ගැනීමට හේතු වෙන්නා වූ විපාක ශක්තියට හේතු වෙන කර්ම බලයක් නැගිනවා. හේතු ශක්තියක් නැగిලා යනවා. ඒ නිසා විඥාන නාම රූප සලආයත ස්පර්ශ වේදනා කියන පහක් පහල වෙලා හිටන් භුක්ති විඳින සිද්ධ වෙනවා විපාක වශයෙන්. ඔන්න වෙලාදී අධික හේව නිසා හේෝගියෙක් වෙන්න පුළුවන් ඒක විඳින්න වෙනවා. මට හරියට ඇඟ ගැක්කෝමයි. මහත වැඩි ඉන්නේ. විහෙසයි නියන්දීන වැන්නේ ඔක්කොම වෙලැනිනවා. දුකසේ දැනෙනවා. මොකද බලගහම සෙම වැඩි වෙලා සෙමනාක් වෙලා ඉතින් කියනවා රවණ විවිධ විදියට. ඒ ඔක්කොටම එක හේතුවක් වෙනවා කර්ම බලයෙන් හටගත්ත විපාක හේතුවක් ඔය විදිහට එනවා සෙමට. තව කෙනෙක් බලගහ ඇඟ වේහිලා. වක් කරන්නේ. රත්තවාතේනේ. ඒ රත්තවාතේ කියලා එකක් හදාගත්තාම සමහර කට්ටියක් බයිනවා. මොකද ඒ රත්තවාතේ කියලා අමුතු જાතිය වාතයක් මොකද කියේ. නමුත් ඇඟේ පිට වැඩි වෙලා. අම්ල ගතිය වැඩි කරනවා. වැඩි කරලා පුච්චන ගතියක් එනවා. තදක සැර ගතියක් එනවා ඊට. පෙර යම්කිසි විෂම ආකාරයෙන් ද්වේෂ සහගතව කටයුතු කරලා. අවිද්‍යාව නිසාම ඒ කටයුතු කරන්නේ. ද්වේෂ සහගතව සංකාර ගොඩනැගුවන. ඒ වගේම ඊට අනුකූල වන්නා වූ සංකාර දෝෂය වුණොත් විඥානය දෝෂයේ ස්වභාවයක් ඒකේ තියෙනවා. ඉතින් අවිද්‍යාවෙන් මේ සංඛාරිය වඩලා ඒ වැඩ පිළිවිලා සංහා උපාදාන භව කියන මේක සම්බන්ධ වෙලා ගොඩනැගුණා නම් ඒ හේතුකාරකයේ මුල් කරගෙන ඵලපද්ධතියක් වශයෙන් අට ගන්නවා විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා ද්වේෂයට අනුකූල විපාකයක්. ඒ ද්වේෂය යන්තම් එහෙම තිබුණොත් එහෙම මේ අනුස්සය කියලා උපන්නත් ඒක ඇදීම බලපාල පිත්තාධික බුද්ධලේ උෂ්ණාධික බුද්ධලේ ඇති කරනවා. යාට හැමදාම බඩ ඇතුළේ හත් වෙලා දැවිච්ච ගමන් පිච්චිච්ච ගමන් කන බොන ආහාරයක් ඇවොත් පොඩ්ඩක් හරි දැරි එකක් ඇවොත් බඩේ තුවාල දිවේ තුවාල කට ඇතුළේ තුවාල මුළු ඇඟ පිච්චෙනවා වගේ අකපුල් පැයිල යනවා. මේ විවිධාකාර දේවල් වලටපත් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයකට පිත් රෝග ඇති වෙනා වූ තත්ත්වයටපත් වෙනවා විපාකයක් වශයෙන්. මේ සිතාම සුළු වේගයෙන් මහේවයන් එහෙම කතා කරන්න දෙයක් නැහැ. මහේවය හැම ලොකු වෙලක් කළොත් එහෙම පිත් රෝගයක් හැදිලා බේරෙන්නේ නැහැ. මහ ගින්න පිච්චෙන්නේ නැහැ අපාගත වේලා. ඒක මහා භයානක තැන. මුළු ශරීරයේ හැදිලා තියෙන කර්මජ ශරීරයකින් හැදෙනවා ඊට අනුකූලව. අර ගිනි ගත විදිය මානසිකත්වයකින් හිත හට ගන්නවා ගිනි විඥානය. විපාක වශයෙන්. ද්වේෂ සාගත අධික ද්වේෂයෙන් කටයුතු කරව බුද්ධලේක ඇතනම් අවිද්‍යා සංකාර ඒකට වැදිලා තණ්හා උපාදාන බව වුණාන. ඔකට වචන තියනවා වෙනම තණ්හා කියන වචනේ ඔතන කිව්වේ ආසා කරනවා කියන එක නෙමෙයි ඇලෙන ස්වභාවය. ඒ ද්වේෂයේ නැමෙත් තැනට හා වුණා. ඒක ඇතන තණ්හා කිවි. එතන ආසන්නලා වැදුනා ඒකයි උපාදාන කිවි. ද්වේෂ සහගත බවටපත් වුණා. ඒකයි ඒ බවටපත් වෙච්ච කෙනාට බව කිවි. ඒ ගති ලක්ෂණේ මානසිකත්වයේ ද්වේෂ සහගතයි. ඒ භවයේ ඉන්නේ. ඔන්න හේතු නිසා හට ගන්නවා. භවපත්‍ය ජාති කියන දේ හට ගන්නකොට ප්‍රතිසන්දියේ දෙනකොට විඥානයක් හට ගන්නවා. විපාක වශයෙන්. ඊට අනුකූල නාම රූප පද්ධතිය ගොඩනගිනවා ගිනි ගත් එකට ගැලපෙන්න ගින්නට ඔරොත්තු දෙන විදිය ගිනි ගත් ජාතිය. ගින්නට ඔරොත්තු දෙන මට්ටමක් තියෙනවා ඒ જાතියින් ඒක හැදින්නේ. ඒක දැවෙනවා හත් වෙනවා මිසක් ඒක ගිනි අරන් පිච්චෙන්නේ නැහැ. ඒ රූප කලාපයන්ගේ හැටි. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් අපි ඔය යම් කිසි හෙඩි කෑල්ලක් ගින්දරට ඇල්ලුවොත් ඒක පිච්චිලා හිටන් ඊට පස්සේ නෑ නෑ ඒක අළු වෙලා ගැලවිලා යනවා කෑලි ගැලි විසි වෙනවා. ඒව හැටි. අපි අර මෙන්ටල් කියලා જાතියක් තියෙනවා. ඉතර තියෙනවා පෙට්‍රෝල් ලාම්පු කියලා. එහෙනම් ඔය පුලංකාරපත් වෙන ලාම්පු જાතිය. ඔකට මෙන්ටල් එක දාලා පත්තු කරනවා කියලා එකක් කරනවා. ගෑස් ලාම්පු කියලා තියෙන විදිහ කියනවා. දැන් නම් බොහොම අඩුයි මගේ තවත් ඒවා තියෙනවා. නමුත් ඒවා අඩුයි ඉතින්. දකින්න උපමාවක් වශයෙන් ගන්නත් ඉතින් අඩුයි. ඔය මෙන්ටල් එක කියලා එක බදලා වෙලා ඔකට හුලංකාරලා පත්තු කරපුවාම මහා ගෑස් එකක් ඉන්න පටන් ගන්නවා සෝගා. ඒක වැදිලා හිටන් ඉස්සෙල්ලාම අර බඳව මෙන්ටලි පිච්චිලා අලු වෙලා අඳුර වෙලා යනවා කැපිටි දැනෙන. කොල කැල්ලක් ඇල්ලුවා නම් එහෙම ගිනි ගත්ත අලු වෙලා ගිහින් නම් අලුත් එක්ක ගැලවිල යනවා. අර මෙන්ටලි කියන එකේ අලු වෙලා සුදු පාට අලු ටිකක් ඉදිරිය එනවා අන්තිමට. ඒකේ අර ගින්න වැදුනහම ගින්නට රත් වෙනවා මිසක් ඒක පිච්චිලා කුඩු වෙලා යන්නේ නැහැ. දිලිසි දිලිසි ඒක රත් වෙනවා. රත් වෙලා විශාල උෂ්ණකින් ඒක ඔරොත්තු දෙනවා. ඒකට වදින උෂ්ණත්වයේ මහා එලියක් විහිදවමින් ඈතටත් විහිදිලා යනවා. දීප්තිමත් එළිය. හැබැයි අර මෙන්ටලේ තියෙන අර අලු ටික කැඩෙන්නේ නැහැ, පිච්චෙන්නේ නැහැ. ඔන්න ඔයක ගිනි ගත්තාම අධික ගින්නට ඔරොත්තු දෙන්නේ. ඒ જાති ඒවෙන් ශාරීරිකව කඩ ගන්නවා කර්මජ වශයෙන්. කර්මජ රූප කලාප ඔන්න ඔය જાතියේ. අර ශාරීරියේ තිබුණ ආකාරයෙම හැදිලා හිටන් ඕක ගිහිල්ලා ඉතම මොකද දෙන්නේ? ආකර්ෂණය වෙලා යනවා අධික ගින්නට. ඒ තමයි පොළොව වල තියෙන විශාල ගින්න. සෙන්ටිග්‍රේඩ් 1000 කාණක උෂ්ණත්වය. ලෝහ කෑල්ලක් දැම්මොත් එහෙම ලෝහ උණු වෙලා යනවා, වැක්කිරලා යනවා, ඉතල සැරයි. හැබැයි අර જાතියේ හැදිච්ච ශරීරය ඕකට ඔරොත්තු දෙනවා. ඔරොත්තු දෙනවා කියන්නේ ඒක ඉන්න ඔක්කොම විඳින්න ඕනේ. ඒකෙන් ඇති වෙන දාහය ඔක්කොම විඳින්න ඕනේ. සැඩපරස විදිහට එහෙම ද්වේෂය ඇති කළොත් එහෙම ඒකෙන් හටගත්තකින් උපදින විඥාන නාම රූප ඇදෙන ඊට අනුව. ඊට පස්සේ ඒකෙන් ගිහිලා ඉතින් උපදින ස්ථානයේ ඇස කන දිව නාසය ශරීරය එයි ආතිය හැදෙනවා. අර ගිනි ගන්නවට ඔරොත්තු දෙන එකේම. ඒ ගින්නට ගින්න ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනා මහා ගිනි දාහයක් අට ගන්නවා. ඒකේ වේදනාව විඳිනවා. ඔන්න ඔය විදිහට හට ගන්නවා විපාක වශයෙන් එහෙම දැන. අර ඉතාම සුළු කේශ මාත්‍රය තරම් කෙස් ගහක අගක් තරම් අති බොහොම පුංචි මේ තරහකට එහෙම ආපු එකගේ විපාකේ තමයි ඔය රත් වෙලා ඉන්නේ. කකුල් බැහැලා නැකිලා ගන්න බෑ, යන්නේ ඉන්න බෑ, කන්න බෑ මොනවා හරි කාපු ගාම බඩිය ගෑස් හැදෙනවා. මෙච්චර රත් වෙලා ඉනවා, ඇඟ ඔක්කොම හරි උෂ්ණයි. ඉතින් ඔහොම ඔහොම කී කී වෙලා කයින ඇස් දෙකෙන් කඳුළු ගන්නවා. හරි අමාරුයි ඉන්න බෑ, දැවිල්ලයි. මොකද අහපුවාම මේ රක්ත වාතය වැඩි වෙලා කිව්වා. ওই જાතියකින් එකේ විපාකේ ඔන්නෝම අංශු මාත්‍රයක එකක්. ඕක වැඩි කරගත්තොත් එහෙම යන්නේ මහ විපාකේ. අන්නර જાතිය එකට දිනා නිරය කියලා කරස. ගිනි ගත්ත නිරය. එහෙම එකක් ලෝකේ තියෙන සත්‍යය දන්නේ නැති දෙනක. හැබැයි අද නවීන විද්‍යාව මහ පොළොව යට කැණීම් ආදී විවිධාකාර පරීක්ෂණ කරනකොට ඔයා කියන වට ක්‍රමවේද අහු වෙලා තියෙනවා. සෙන්ටිග්‍රේඩ් 2000කට වැඩි අධික උෂ්ණත්වයක් තියෙන පොළොව යට හාරාගෙන යන්න පුළුවන් ක්‍රමවේද මේ කාලේ හොයලා තියෙනවා විවිධ විදිහෙන් මේ නවීන විද්‍යාව. ඒකත් එක හොයාගෙන යනකොට ඔය කියන පරිසරය අහු වෙලා තියෙනවා. ඒකෙන් ඇති වෙන වේදනාවෙන් කෑ ගන්න පීඩිතලා කෑ ගන්න සත්වයන්ගේ අඬ ඒවා ඔක්කොම පටිගත කරලා තියෙනවා. නවීන විද්‍යාව තුලින්ම ඒ නවීන විද්‍යාඥයිට කර කියා ගන්න දෙයක් නැති සත්තර අදපත් වෙනවා. තන මොකද්ද මේ සද්දි? මෙහෙම එකක් කොහින්ද පොළොව යට? මෙහෙම එකක් වෙන්න හේතු බලගම තව හොයාගන්න බැරනම් හොයනට හවුනා බුදුදහමේ දින පොත්වල අපායයක් ගැන කියපු එක. මෙන්න මේ જાති එකක් තියෙනවා. මෙන්න මෙහෙම වදිනවා යමපල්ලෝ කියලා කොටසක් ඉන්නවා. මෙන්න මේ වගේ සිද්ධියක් මෙහෙම මහ කුහරයක් තියෙන ලෝක ගිනි ගත්ත කුහරයක්. මෙන්න මේක උෂ්ණත්වය මෙන්න මෙහෙමයි. ඕකේ ගිහිලා උපදිනවා. මෙන්න මේ පව කරපුවා කියලා මේ විස්තරේ දිනා බුදුදහමේ දින ත්‍රිපිටකයේ පොත්වල තිබිලා ඕවා හොයලා අරගෙන ඊට පස්සේ බුදු වෙලා බලා ඉන්නා මේක හරි බුදුමයක් නේ. කතාව ඇත්තක් බවට ඔප්පු වෙනවානේ. අන්න එහෙම අදත් ඔප්පු වෙගෙන යන කාරණයක් තියෙනවා. ඔන්න ඒ ගිනි ගත්ත අපාය හැටි. ඒ විදින වේදන අහන්න බැ. ඒවා ඔක්කොම පටිගත කරලා නැවත සද්ද අරගෙන තියෙනවා. ඇඟ හිරි වැටෙනවා. ඒ සද්දේ ස්වභාවය දැක්කහම ඒ වේදනාව විදිලා කෑ ගහලා කෑ ගහන වේදනාව දැවින තැවින හැටි ඔය පංචවිධ වද වන්දන දෙනවා කියලා ක්‍රමයක් අපි ධර්මයේ පෙන්ලා තියෙනවා. ඒ ගිනිගත් ඒවල් දාලා තවන හැටි, ඒවැ ඔබන හැටි, ඒවට ඉන්න එක්තරා යම් කිසි අලුගෝසෝ කියලා අපි අද කියනවා වගේ යම් පල්ලෝ කියලා කොටසක්. ඒ වද දෙන්න අල්ලගෙන ගිනිගත් ආ වූ කෙටේරි වලින් පොරෝ වලින් රහිනවා, කපනවා, කොටනවා, මේ වද දෙනවා, හෙල්ලකින් අනිනවා, මේ වගේ විවිධාකාර ක්‍රමවේද. කොච්චර කිරුවත් මැරෙන්නේ නැහැ. කර්ම ශක්තියෙන් හටගත්ත ශරීරයේ දුකට ඔරොත්තු දෙන්න හැදිලා, අප්‍රමාණ දුකකට ඔරොත්තු දෙන්න හැදිලා මරණ දිලා කෑ ගහනවා, දුක් විඳිනවා, ඉවරයක් නැහැ. ඔය කර්මයේ ගෙවිලා ඉවරෙන්නේ කවද්ද? එතකන් ඒ කයෙන් වැරසිලා මැරෙන්නේ නැහැ. එතනින් චිත වෙන්නේ නැහැ. එන අනන්ත අප්‍රමාණ දුකක් විඳින එකක් ඒ. එන මනුස්ස ලෝකයක විඳින්නේ කරන පව් වලින් අංශු මාත්‍රයක ඒවා විතරයි. මහපව් විඳින්නේ හුඟා තැන් තියෙනවා. ඒ මට්ටමටලා ටිකක් අඩුවේ වදින්නේ ප්‍රේත අධ්‍යාවක් භූත අධ්‍යාවක් තියෙනවා. ඒක අනන්ත දුක් විඳගෙන ඉන්න කාලාන්තයක් ඉන්න ඕනේ. ඒ තව එකක්. ඒ මේ මනුස්ස ලෝකෙත් එක්කලා තිබෙන නොපෙනෙන පැත්තක තියෙන ලෝකයක් මනුස්ස ලෝකේ ආශ්‍රිතව. ඉත පේන පැත්තට දිනා තිරිසන් ලෝකේ ඊළඟ මට්ටමට පල්ලිහා යන්න. හිටවල ටිකක් අඩුවේ ඉන්නේ. ඒක විඳින්න ඕනේ. ඊටතරා මිහයකක් තියෙනවා මිනිස්සිය කියලා. ඉතින් උපතින්ම අන්ධ වෙලා, කොර වෙලා, විහිරි වෙලා කතා කරගන්න බැරුව මන්ද බුද්ධික වෙලා මේ විදිහට උපදින අවස්ථාවක් තියෙනවා. විශාල ලෙඩ වෙලා රෝගී නිලා විදින අවස්ථාවක් තියෙනවා. ඊටතර අංශු මාත්‍රියෝ. ඒවා තමයි පව් වලින් මිනිස්සෙක් වෙලා ඉඳින්නේ. මනුස්ස කයකට ඔරොත්තු දෙන්නේ. අඬ අඬ වේදනා විඳිලා දුක් විඳිලා විඳින්නේ අන්‍ය අංශු මාත්‍ර. කෙස් ගස් අග වගේ තරම් පොඩ්ඩක්. ඊට වඩා ඒවා විඳින්නේ තමයි අපාය හතරක් තියෙන්නේ. ඔය කියන තිරිසන් කොටසයි, විනිපාතික අසුර කියලා කොටසකුයි, ප්‍රේත කොටාසී කියලා කොටසකුයි, ඊට අතර බලවත් වෙන අර කියන ගිනි අපා කොටාසිය. ඒක අධිකම අමාරු දුක විඳින. ඉතින් මෙන්න මෙහෙම යන ක්‍රමයක් තියෙනවා. මෙලෝදී ඇති කරගත්තා වූ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන කර්ම වේගය නිසා විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන ගතක් හිතක් පහළ වෙලා දැනීමක් පහළ වෙලා යන විපාකස්කන්ධයක් හැදෙනවා. ඔන්න ඕක තමයි සත්වයාගේ සතර ගමනක හටගන්නේ. මේ හැම සත්වයකම පෙරභවී කරලද අවිද්‍යා සංකාර විඤ්ඤාණ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ක්‍රැස් කරපු කාරණා පහක් මුල් කරගෙන අද මිනිස්සෙක් කියලා ඉපදිලා ඉන්නේ ඊට අනුකූලෙ හිකි. එනක් විඤ්ඤාණ නාහරව සලායතන ස්පර්ශ වේදනා කියන පහක සම්පීණණය හදාගෙන ඒකේ තමයි මේ ඉන්නේ. ඒක විපාකස්කන්ධය. විපාක හිත් විපාක වේදනා විද විදා ඉන්නවා. එතන ඉඳලා නිකන් ඉන්නේ අර අවිද්‍යාවේ මේ ලෝකේ හොඳයි, අර තත්ත්වේ හොඳයි, මේ තත්ත්වේ හොඳයි, අර ආස්වාදිය හොඳයි, මේ ආස්වාදිය හොඳයි, අයිත්‍ය මොනයිත්‍ය පුනා කවන්නේ කොහොම හරි මේක විදගත්වත් හොඳයි මම ඒකට කටයුතු කරන්න ඕනේ කියලා අවිද්‍යාවෙන් ආයි සංකාර පහළ කරනවා. මතුවලා දැන්ටත් ඉදිරියට පාවතින හේතුව ඔහොම හැදෙනවා. ඒකෙන් හටගන්න අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන කාරණා පහක් මෙහි ගොඩනගා කරනවා. අර විඥාන ආවුරු හරයන් ස්පර්ශ වේදනාවත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් විපාකයට සම්බන්ධ වෙලා කර්මයේ සම්බන්ධ නැග්ගා විපාකව කම්ම සම්භව. ওই දෙකින් කර්ම සම්භවය කරගන්නවා විපාකේ වැඩිලා. ආයතරයක් අම්මා විපාක ආවත්තන් තියලා කරගත කර්ම සම්භවයෙන් ගිහිලා ආයතනෙක උපදිනවා. සතර ගමන හැදිලා තියෙන සියලු සත්වයින්ට ඔහොමයි. එනදි මේ වාපිච්චේම් කරපුවාම ඕකේ තියෙන ප්‍රවෘත්ති විපාක කියලා කොටසක්. ඒක පෙර භවයේ ඉගෙන ගන්නත් ශේෂ මාත්‍රිය. අද කොච්චර හොඳ වුණා කරන්න දෙයක් නැහැ. ඒකේ ශේෂ මාත්‍රියව අද විඳින්න ඕන. ඒකට කරන්න කිසිම දෙයක් නැහැ. සසරේදී කරන ලද කර්මයක විපාක මාත්‍රියක් එහෙම ආවෝ. ලෝතුරා බුදුනත් කරන්න දෙයක් නැහැ විපාක මාත්‍රිය විඳින්න ඕන. ඒ නිසා උන්වහන්සේ ලෝහිත වක්ඛන්තික කියන මහා රෝගයකින් පෙළෙමින් අති වේදනාවෙන්දයි කියලා පෙන්නනවා. අද කියන්නේ ඔය ලේ අතිසාරී කියන්නේ අද කොහොම විග්‍රහ කරන්නද තෝරන්න යනවා සිංහලට. ලේ වල ගියා ලේ අතිසාරය හැදිලා ගියා. ලේ රෝගිය පක්ඛන්ති කියන පක්ඛන්ති කියන්නේ ලේ පොකුරු. ලේ අරසා. පොකුරු පොකුරු හැදිලා හිර වෙලා. වේදනාව කොච්චරද අද තාපහස හැදිච්ච කෙනි තමයි ඒකේ වේදනාව දන්නේ. ලේ ගෙඩි පුපුරලා ලේ වැකිරෙන ලේ අසත් හැදිච්ච වෙලාවකට කොයිතරම් අමාරුවකින් ඉන්න ඕනේ. ඕක වැඩි වුණොත් එහෙම හරි අමාරුයි. කෙනෙක් කතා කරනකොට ඉන්න බෑ රුස්සන්නේ නැහැ. මුට ඉතින් කියන මූලගායද කතා කරනකොට ඉච්ච තරහ යන්නේ කියලා අහන. ඒ අහන්නේ තෝකට. අන්න එහෙම රෝගියකින් තමයි දුක් වෙන්නේ. අන්න ඒක තමයි අදත් අසස් වල දෙන්නේ ගුරුමා. වේදක් වශයෙන්. එහෙම එකක් තමයි උන්වහන්සේට අන්තිමට හදලා දුන්නේ. නමුත් කොළඹ යන්නේ රෝගිය අධිකයි. ඒ රෝගේ වැඩි වෙලා ඉතින් රෝගා රෝගියම තින්නම් පාඩි හේතුකාරය කියන මූල කාරණේක තුනක්. ඉතින් අන්නේ වගේ ලෝතුරා බුදුනාත් කරන්න දෙයක් නැහැ. ද්වේෂයෙන් කටයුතු කරමු කර්ම වේගයක් එහෙම ආවනම් සසරින් විපාක වශයෙන් එනවා. විපාක වශයෙන් ආවොත් ඕක විඳින්න සිද්ධ වෙනවා. අනික අයගෙන කතා කරන දෙයක් නැහැ. මහරහතන් වහන්සේලාට විඳින්න සිද්ධ වුණා විටික. එදා කරපු කර්ම නෙවෙයි පෙර කරන ලද කර්මයක විපාක ආවර්තනයි. විපාක වතින් ආව ප්‍රවෘත්ති විපාක. පටිසන්ධියට આવත් ඒකෙන් උපදිනවා. ප්‍රවෘත්ති විපාක කියන එක ඒකට ගැලපෙන්නා වූ යම්කිසි කර්මයක් ඇද්ද ඒකේ වරොත් දෙන. ඒක විඳ සිද්ධ වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් ආ වාපී සෙම් කියන ඔක්කොම හට ගැනීමට ওই ක්‍රමයේ හේතු වෙනවා. කාමියා වරද්දා ගත්තාම සෙම් රෝග. එතකොට සැල ගතිය නිසා ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරමාන කිරීම නිසා පිත් රෝග වෙනවා. මුලාවටපත් උනාට පස්සේ කර කියා ගන්න දෙයක් නැහැ නිචි නැති යනවා. වාටි ගහලා ඔළුවට ගහලා. ඉතින් ප්‍රත්‍ය වාටි ගහන ඔළුවට ඉන ඒකත් එක ඉන මොහේ. මොහේ නිසා හටගත්තා ක්‍රියාකාරකම් කළ විපාකයේ ওই විදිහට ඇදිලා වාතාමාරු හැදෙනවා, කලන්ත කරකිලි හැදෙනවා. ඉතින් ඔවගේ විවිධාකාර විදිහ අමාරු හැදෙනවා. මෝහාදී ගති ලක්ෂණ මුල් කරගත් එකේ කර්ම විපාකය. ඔහොම විපාක හටාවක් එනවා. හැබැයි මේ එකක් විතරයි. මේ වාත කෝප, විත්ත කෝප, සෙම් කෝප ඇති වෙන්නේ තමි උර්ථජ රූප කලාපයන්ගේ නැහැ නම් මේ ලෝකෙදි වෙන්නා වූ භෞතික විනාශ වීමක් හේතු වෙනවා. ඒක මේකට සම්බන්ධ කරන්න බෑ. ඉතින් ඒ වගේ කර්ම විෂය බොහොම පුළුල් විෂයක්. ඒක විවිධාකාර ප්‍රතිකලවල වලින් සම්බන්ධ වෙනවා. ප්‍රධාන කාරණේ විත්තේ වට තමයි ඒක කර්මයටම ප්‍රතිකර්ම කරලා බේරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අතුරු කාරණයක් වශයෙන් පැත්තකින් සම්බන්ධ වෙලා වෙන හේතුවක් ප්‍රධාන වෙලා හිටන් මේ භෞතික හේතුවක් ප්‍රධාන වෙලා වාපිච්චයෙන් කෝප වෙන්නත් පුළුවන්. එහෙම දෙයක් වුණොත් එහෙම ඒකට අවශ්‍ය ප්‍රතිකර්මයේ කරලා හිටන් ඒ භෞතික සිද්ධියට ඒක නැති කරගෙන ඒකෙන් බේරෙන්න ඕනේ. බේතක් අරගෙන හරි එහෙම කරගන්න ඕනේ. එතකොට එහෙම ක්‍රමවේදයක් තමයි තියෙන්නේ ඔබ තේරුම් ගන්න ඕනේ විදියට.